කතානායකරයා විසින් කරනු ලබන නිවේදන නිවේදන අංක 1 honorable members I wish to deliver my ruling on the matter of privilege raised by honorable Dayasiri Dayasekara member of parliament on 7th of October 2025 at the issue raised concerned the privilege of parliament as a whole in terms of standing order 29(1) of parliament the honorable member alleged that the leader of the house had misled the constitutional council during the process of nominating a candidate to the post of director general of commission to the investigation allegations of bribery or corruption on the 24th of October 2024 thereby committing a breach of privilege under section 4 of schedule A to the parliament powers and privileges act the member therefore requested that the matter to be referred to the committee on parliamentary privileges for investigation having carefully considered the matter I now proceed to give my ruling nature of the constitutional council the first issue that requires determination is whether the constitutional council is a committee of parliament so as to attract the application of the provisions of the parliament powers and privileges act under article 41a of the constitution the constitutional council is established as a distinct and independent constitutional body it consists of the prime minister the speaker the leader of the opposition one of the member of parliament nominated by the president and the several other members who are either ex officio or civil society or appointed by the president on the nomination of the prime minister and the leader of the opposition it is thus not a parliamentary committee established under the standing order of parliament the constitutional council functions under the constitution itself and not under the authority of parliament or its standing orders therefore any proceedings or decision of the constitutional council cannot be regarded as proceedings of parliament or of a committee of a parliament within the meaning of the parliament powers and privileges act applicability of section 4 of schedule A to the parliament powers and privileges act section 4 of schedule A to the parliament powers and privileges act provides for offences in relation to the misleading of parliament or a committee of parliament since I have already stated the constitutional council is not a committee of parliament the said provision does not apply to the acts or deliberation of the constitutional council accordingly even if it is alleged that the member of parliament made an incorrect or misleading statement before the constitutional council such conduct would not fall within the ambit of breach of parliamentary privilege as contemplated by section 4 of schedule A of said act finality of decision of the constitutional council furthermore article 41j of the constitutional explicitly provide that the decision of the constitutional council are final and conclusive and shall not be called in question in any court of or tribunal except by the way of an application made to the supreme court under article 126 of the constitution alleging a violation of fundamental rights I am informed that in relation to the said appointment three fundamental rights applications were indeed filed before the supreme court naming the members of the constitutional council as respondents it is also noted that those applications have subsequently been withdrawn by the petitioners without proceeding further this confirms that the proper constitutional mechanism to challenge the decision of the constitutional council lies before the supreme court not within the form of parliament ruling in view of foregoing I am of considered opinion that the constitutional council is not a committee of parliament but distinct body established under the article 41a of constitution the provision of Section 4 of Schedule A to the Parliament Powers and Privileges Act are therefore inapplicable to its proceedings. The allegations made by the Honourable Member does not disclose any matters of breach of Parliament privileges. Any grievances or challenges concerning the decisions of Constitutional Council must be pursued only through the constitutional remedy available under Article 121 of Constitution. Accordingly, I rule that no questions of privilege arise in this matter, and hence the issues raised by Honourable Dayasiri Jayasekara MP will not refer to the Committee on Ethics and Privileges. නිවේදන අංක 2 පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ රැස්වීමක් 2025 ඔක්තෝබර් 10 වෙනි දින එන මද දින මධ්‍යාහන 12ට කාරක සභා කාමර අංක 2 දී පැවැත්වීමට නියමිත බැවින් ඊට පැමිණ සහභාගී වන ලෙස ගරු සමාජික මන්ත්‍රීවරයන් සියලු දෙනාටම මෙන් දැනුම් දීමට කැමැතියි. කථානායකයා විසින් ලිපි ලේඛන ආදී පිළිගැන්වීම ඒ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථා ප්‍රකාරව 2024 මුදල් වර්ෂය සඳහා විධානාධිපතිවරයාගේ වාර්තාවේ පළවෙනි කාණ්ඩයේ රෝමන් ඉලක්කම් 10 11 12 13 14 හා 15 කොටස් සිවිනි කාණ්ඩයේ 5 වෙනි කොටස සහ 6 වෙනි කාණ්ඩයේ රෝමන් ඉලක්කම් 1 2 3 හා 4 කොටස් මම ඉදිරිපත් කරමි. ගරු පාර්ලිමේන්තුවේ සභානායකතුමා
ගරු කථානායකතුමනි, එකී වාර්තාව මුද්‍රණය කළ යුතුයයි මම යෝජනා කරනවා.
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථා ප්‍රකාරව විඝ්නගාධිපතිවරයාගේ වාර්තාවේ 10 වෙනි කාණ්ඩයේ ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ මාර්ගගත වීසා නිකුත් කිරීමේ ක්‍රමවේදය පිළිබඳ විශේෂ විගණන වාර්තාව සේවයේ හැරගිය රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ රජයට අය වේතු හිඟ මුදල් හා විදේශ පුහුණු ලද විශේෂඥ වෛද්‍ය නිලධාරීන් අනුයුක්ත කිරීම සම්බන්ධයෙන් වූ විශේෂ විගණන වාර්තාව සහ 2022 හා 2023 වර්ෂවල ඖෂධ අවශ්‍යතාවය ප්‍රසම්පාදනය සැපයුම බෙදාහැරීම හා නියාමනය පිළිබඳ විශේෂ විගණන වාර්තාවේ දෙවෙනි කොටස මම ඉදිරිපත් කරමි. ගරු පාර්ලිමේන්තුවේ සභානායකතුමා,
කථානායකතුමනි, මේ වාර්තාව මුද්‍රණය කළ යුතුයි මම යෝජනා කරමි.
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථා ප්‍රකාරව 2020 මුදල් වර්ෂය සඳහා විඝ්නකාධිපතිවරයාගේ වාර්තාවේ දෙවෙනි කාණ්ඩයේ රෝමන් ඉලක්කම් 63 කොටස 2022 මුදල් වර්ෂය සඳහා විඝ්නකාධිපතිවරයාගේ වාර්තාවේ දෙවෙනි කාණ්ඩයේ රෝමන් ඉලක්කම් 66 කොටස 2023 මුදල් වර්ෂය සඳහා විඝ්නකාධිපතිවරයාගේ වාර්තාවේ දෙවෙනි කාණ්ඩයේ රෝමන් ඉලක්කම් 48 වෙනි කොටස සහ 2024 මුදල් වර්ෂය සඳහා විඝ්නකාධිපතිවරයාගේ වාර්තාවේ දෙවෙනි කාණ්ඩයේ රෝමන් ඉලක්කම් 8 12 13 14 15 කොටස් දෙවෙනි කාණ්ඩයේ රෝමන් ඉලක්කම් 10 11 12 13 කොටස් සහ 9 වෙනි කාණ්ඩයේ රෝමන් ඉලක්කම් 6 සහ 7 කොටස් මම ඉදිරිපත් කරමි. ගරු පාර්ලිමේන්තු සභානායකතුමා,
ගරු කථානායකතුමනි, මේ වාර්තාව මුද්‍රණය කළ යුතුයි මම යෝජනා කරමි.
ලිපි ලේඛන ආදී පිළිගැන්වීම ගරු සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යතුමා,
ගරු කථානායකතුමනි, 2022 වර්ෂය සඳහා ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. මේ වාර්තාව සෞඛ්‍ය ජනමාධ්‍ය හා කාන්තා සවිබල ගැන්වීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවට යොමු කළ යුතුයි යෝජනා කරමි.
ගරු අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යතුමා,
2020 වර්ෂය සඳහා ජාතික භාෂා අධ්‍යාපන සහ පුහුණු ආයතනයේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව රාජ්‍යපාලයේ යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ක සභාවට යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
ගරු පරිසර අමාත්‍යතුමා,
ගරු කථානායකතුමනි, 2024 වර්ෂය සඳහා වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ කාර්යසාධන වාර්තාව ඉදිරිපත් කරමි. මේ වාර්තාව පරිසරයේ කෘෂිකර්මය සහ සම්පත් තිරසාරත්වය පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ක සභාවට යොමු කළ යුතුයි යෝජනා කරමි.
කාරක සභා වාර්තා පිළිගැන්වීම කම්කරු කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ උපදේශක කාරක සභාවේ වාර්තාව එම කාරක සභාවේ සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය අනිල් ජයන්ත මහතා විසින් පිළිගැන්වීම. ඒ වෙනුවට ගරු ගාමිණී රත්නායක මන්ත්‍රීතුමා,
කම්කරු කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ උපදේශක කාරක සභාවේ යොමු කරන ලද 2023 වර්ෂය සඳහා මිනිස් බල හා රැකී රක්ෂා දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්යසාධන වාර්තාව දෙදස් විස්තුන වර්ෂය සඳහා කම්කරු දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්යසාධන වාර්තාව දෙදස් විසිදෙක වර්ෂය සඳහා කම්කරු හා විදේශරැකියා අමාත්‍යාංශයේ වාර්ෂික කාර්යසාධන වාර්තාව දෙදස් විසිදෙක වර්ෂය සඳහා සේව කාර්යසාධ කරමුදලේ වාර්ෂික වාර්තාව සහ දෙදස් විස්තුන වර්ෂය සඳහා ශ්‍රමවාසන අරමුදලේ වාර්ෂික වාර්තාව සම්බන්ධයෙන් වූ එකී කාරක සභාවේ වාර්තාව මම පිළිගන්නවා.
මාධ්‍ය පෙත්සම් පිළිගැන්වීම ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී රත්න ගමගේ මහතා පෙත්සම් තුනයි.
ගරු කතානායකතුමනි, රත්ගම රණපනාදෙනිය රන්සිරි උවෙන් ලිපිනේ පදිංචි ඩී.එච්. තිලක් දේශප්‍රිය මහතාගෙන් ලැබුණු පෙත්සම දෙක පිටිවැල්ල ධීවර නිවස ඔරොක්කුවත්ත අංක 13 දරන ස්ථානයේ පදිංචි නිපුල් වඩුගේ මහතාගෙන් ලැබුණු පෙත්සම සහ තල්පේ කන්දෙවත්ත හීනටිගල දකුණ යන ලිපිනේ පදිංචි යූ.කේ. විජේසිරි මහතාගෙන් ලැබුණු පෙත්සමක්ද පිළිගන්වමි.
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා.
ගරු කතානායකතුමනි, වාද්දුව දකුණු තල්පිටිය දළදාවත පටුමග අංක 19.3 ඊ දරණ ස්ථානයේ පදිංචි චන්ද්‍රිකාද සිල්වා මහත්මියගෙන් ලැබුණු පෙත්සම පිළිගන්වමි.
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.කේ.එම්. අස්ලම් මහතා.
ගරු කතානායකතුමනි, දොඩංගස්සඳ ලිහිණිවැර ජනපදය යන ලිපිනේ පදිංචි පී.ඒ. ලලිත් ෆ්‍රැන්සිස් මහතාගෙන් ලැබුණු පෙත්සම පිළිගන්වමි.
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී බී. ආර්යවංස මහතා. ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීනි නීතිඥ නිලන්ති කොට්ටාච්චි මහත්මිය පෙත්සම් දෙකයි.
ගරු කතානායකතුමනි, වාද්දුව පොතුපිටිය උතුර රවුම්පාර අංක 15 දරන ස්ථානයේ පදිංචි ජේ.එච්. ගාමිණි කීර්තිරත්න මහතාගෙන් ලැබුණු පෙත්සම සහ කොළඹ 10 මරදාන පොලිස් නිවාස අංක 12H දරන ස්ථානයේ පදිංචි නදීප් කාවින්ද සිල්වා මහතාගෙන් ලැබුණු පෙත්සම පිළිගන්වමි.
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ඊ.එම්. බස්නායක මහතා.
ගරු කතානායකතුමනි, උඩතලවෙන්න ගලදෙනිය මඩියගේ අංක 13 දරන ස්ථානයේ පදිංචි ජේ. ජමල්දීන් මහතාගෙන් ලැබුණු පෙත්සම පිළිගන්වමි.
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ධනුෂ්ක රංගනාත් මහතා පෙත්සම් තුනයි.
ගරු කතානායකතුමනි, වලල්ලාවිට මගුරු මස්විල පාසල් මාවත යන ලිපිනෙහි පදිංචි ඒ.එම්. බේබිනෝනා මහත්මියගෙන් ලැබුණු පෙත්සම, බදුරලිය හැඩිගල්ල ජනපදය යන ලිපිනෙහි පදිංචි බී.එල්. අබේපාල මහතාගෙන් ලැබුණු පෙත්සම සහ පැලවත්ත ගල්ලන මුල්ල අංක 46 දරන ස්ථානයේ පදිංචි කේ.ටී. පියසේන මහතාගෙන් ලැබුණු පෙත්සම පිළිගන්නවා.
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී කංචන වැලපිටිය මහතා.
ගරු කතානායකතුමනි, මාවනැල්ල දෙහිමඩුව අම්බුලුගල පාර අංක 174 සී දරන ස්ථානයේ පදිංචි කේ. ජයන්ත කුමාර මහතාගෙන් ලැබුණු පෙත්සම පිළිගන්නවා.
පෙත්සම් මාජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ. වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න අංක 1 ගරු චමින්ද විජේසිරි මහතා අග්‍රාමාත්‍යතුමිය සහ අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්ති අධ්‍යාපන අමාත්‍යතුමියගෙන් ඇසීමට.
ගරු
කතානායකතුමනි, සති දෙකක් කල් ගන්නවා අගමැතිතුමිය.
ගරු නලින් බණ්ඩ ගරු විජේසිරි මන්ත්‍රීතුමා,
ස්ථාවර නියෝග 23-3 සහ ස්ථාවර නියෝග 24 සහ ස්ථාවර නියෝග 40 කියන මේ කාරණා තුන ගරු කතානායකතුමනි 23-3 කියන්නේ අද දවස විපක්ෂයේ දවස. එතකොට 24 කියන්නේ පෞද්ගලික මන්ත්‍රී යෝජනා. ඒකත් අපේ දවස. අද අපේ යෝජනාවලට කාලය සීමා කරලා තියෙනවා. ඒක එහෙම වෙන්න බෑ. එතකොට 23-3 සඳහන් වෙන මේ ඒ දිනය පක්ෂනායක රැස්වීම කරලා ගන්න එක හොඳයි. නමුත් මම මේ රීති ප්‍රකාරව කියන්නේ ගරු කතානායකතුමනි, එක්කෝ මුළු දවසම අද විපක්ෂයට දෙන්න මේ කල්තැබිමේ යෝජනාවට ගන්න. ඒකත් විපක්ෂ යෝජනාවක් තමයි.
මේ යෝජනාව
ඉතිහාසයේම උනේ නෑ පෞද්ගලික මන්ත්‍රී යෝජනාවලට කාලය අඩු කිරීම. ඒ කාලය අඩු කිරීම
ගරු මන්ත්‍රීතුමා, මේ කාරණාව බිස්නස් කමිටියකදී කතා කරලා තීරණ ගත්ත එක කාරණාවක් මන්ත්‍රීතුමා. දැන් ගන්න ඉතින් ඔව්
ඔබතුමාගෙන් ගෞරවයෙන් ඉල්ලීමක් කරනවා. අද දිනේ මගේ යෝජනාවක් තියෙනවා. මට ඒ දිනේට ගන්න නැතු මට වෙනත් දිනයකට ඔබතුමා ලබා දෙන්න අවශ්‍ය
කරලා. ඔබතුමාගේ 42 කියවන්න.
ගරු කතානායකතුමා,
ඔබතුමාගේ 42 කියවන්න. දැන්
අතලිස් දෙකේ තියෙන්නේ ලිඛිතව දෙන්නන්නේ කියලා. නමුත් මම ඔබතුමාගෙන් ඉල්ලනවා, මට ඒ කාලේ පැය භාගයේ මදි නිසා මගේ පෞද්ගලික යෝජනාවට සභාවේ එකගතාවේ අරගෙන වෙනත් දිනයකට ඒක දාලා දෙන්න ඒක පුළුවන්.
අර ඒක ඒක අද
දිනේ ගන්න නැතුව වෙනත් දිනයකට දාලා දෙන්න කියලා මම ඉල්ලීමක්
කරනවා.
සාධාරණ ඉලක්ක වෙලා තියෙනවා කාලය අඩු වීම හරහා.
පස් අංක දෙක ගරු ආණ්ඩුපක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමා.
ගරු කතානායකතුමනි, ඔබතුමාට මතක ඇති මේ සම්බන්ධයෙන් විපක්ෂයේ අපේ සුජීව සේනසිංහ ගරු මන්ත්‍රීතුමා යෝජනාවක් ඉදිරිපත් කරාම විපක්ෂ සංවිධායකතුමත් අපේ පැත්තෙනොත් එකඟතාවයක් ඇවිල්ලා තමයි මේ කාලය අපි සීමා කරේ විනාඩි 210කට අද දවසේදී. ඔව්, එතුමා කියන්නේ ඒක. ඒ කියන්නේ අපි මෙතන එකඟතාවයක් ආමුළු සභාවම ඔබට ඔබතුමාට මතක ඇති මේක අතර පාර්ලිමේන්තු කටයුතු පිටමද කාර්ක සභාවේ නොවේයි. මෙතනදී අපි එකඟතාවයකට ආවා. එතනින් විනාඩි 210කට අපි සීමා කරනවා. යනුව විනාඩි 30 බැගින් ලබා දෙනවා පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් විවාද කරන්න. එතනින් පස්සේ ඔබතුමන්ලාගෙන අපි යෝජනාවටම පැය දෙකක් ලබා දෙනවා කියලා. ඒක එකඟතාවෙන් ගියපු අවස්ථාවක්.
ගරු විපක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමා,
අර අපි හදිසි කටයුත්තක් හැටියට තමයි මේ පොලිස් කොමිසම පිළිබඳව ප්‍රශ්නයක් මතු වුණු වෙලාවේ අද කල්තැබීමේ යෝජනාවක් 20 දෙනෙක් නැගිටලා ඉල්ලුවේ. ඒක එදාම දිය යුතු එකක්. මේ මන්ත්‍රීතුමාගේ ඉල්ලීම තියෙන්නේ එතුමාගේ යෝජනාවට අසාධාරණයක් වෙනවා ඒ කාලේ අඩුවීම නිසා. ඒක ඊළඟ දවසේ
ගරු තවින්ද විජේසිංහ මන්ත්‍රීතුමාගේ යෝජනාවට වෙනත් දවසක් අවශ්‍යතාවයක් තියෙනවා සභාව එකඟතාවයේ තියෙනවද? ඔබතුමාට හොඳයි
ගරු කතානායකතුමනි දැන් ආණ්ඩු පක්ෂය වෙනුවෙන් ආණ්ඩු පක්ෂ සංවිධායක හැටියට මම දෙයක් ඉදිරිපත් කරාම ඔබතුමා සලකනවා ඒක ආණ්ඩු පක්ෂයේ මතය කියලා. ඒ වගේම තමයි විරුද්ධ පක්ෂ සංවිධායකතුමා යම් මතයක් ඉදිරිපත් කරාම අපි සලකනවා විපක්ෂය විසින් ඉදිරිපත් කරන මතයක් කියලා. විපක්ෂ සංවිධායකතුමාට අපි එකඟ වුණාම විපක්ෂයේ ඉන්න එක එක් මන්ත්‍රීවරුන්ගේ මතය විමසා කතා කරන්න බෑ.
ඔබතුමා ඔබතුමාගේ මෝෂන් එක වෙන දිනයකට අපි ගන්නත ගරු තමින් දිජිතර මන්ත්‍රී. ඔව්,
අතන මේ දැන් ඒ මොහොතේ ගෙනාපු යෝජනාව විස්තර නියෝග අනුව ඔබතුමාට එවලම විමසලා ඉවර කිරීමේ තියෙන්නේ. නමුත් මම මේක ඉල්ලුවේ ගරු ප්‍රධාන සංවිධායකතුමා අපේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමාගේ තීන්දුවට අභිභවා යනවා නෙමෙයි. අර ලැබිච්ච කාලයට ඒ යෝජනාව ඉදිරිපත් කර ගන්න කාලේ මදි නිසා මම මේක එහෙම ඉල්ලීමක් කරේ සාධාරණ
ඔබතුමා. ඔව් ගරු මන්ත්‍රීතුමා, ප්‍රශ්න අංක 2 ගරු නලින් බණ්ඩාර ජයමා මහතා, මොකක්ද ගරුතුමා ඔබතුමාගේ පොයින්ට් අපෝඩ් එක?
What the minister said. එතුමා කිව්වේ ගරු කතානායක
ගරු මන්ත්‍රීතුමා එක
නෑ, පැහැදිලි කිරීමක්. මේ මේ මේක පැහැදිලි කරගන්න
පැහැදිලි කිරීමක් නෑ ගරු. පොයින්ට් එකක්
නෑ. යෝජනා ප්‍රමාණය යෝජනා ටික අඩු කරගෙන තමයි වෙලාව දෙන්න වෙලාව අඩු
කරගන්න. ගරු මන්ත්‍රීතුමා එක පොයින්ට් එකක් නෙමෙයි ගරු මන්ත්‍රීතුමා. ඉඳ ගන්න වාඩි වෙන්න. ගරු නලින් බණ්ඩාර ජයමා මහතා, කෘෂිකර්ම පස් සම්පත් ඉඩම් සහ වාරි මාර්ග අමාත්‍යතුමාගේ ඇසීමට. ගරු අජිත් පී පෙරරා මහතා, අධිකරණ සහ ජාතික ඒකබද්ධ අමාත්‍යතුමාගේ ඇසීමට.
ගරු කතානායකතුමනි, දැන් සාමාන්‍යයෙන් මේ පාර්ලිමේන්තුවේ
ඔබතුමාගේ පොයින්ට් එක කියන්න.
92
කීයද?
92 sir, point, 92-2, a member may in any proceeding question whether proper procedure have been or are being followed by making a point of order except at a time when a division is in progress.
So garu that is my point. I have the right to... point of order එකට මෙතුමා කතා කරපු එකට දැන් තීරණ දීලා ඉවරයි. ඔබතුමා නැවත වතාවක් එක කතා කරන්න. ඔබතුමා කියන්නේ. ඔව් ඔබතුමා කියන්නේ.
වෙනම එකක්.
ඔව්.
අමෙතුමා ප්‍රකාශ කරා ඊයේ අපි දින අපි ගන්නකොට ඒ කල්තැබි යෝජනාව එදාම ඒක දෙන්න ඕනේ මේ 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 ස්ටෑන්ඩින් ඕඩර් සනුව ගරු කතා නැහැ එතුමනි. එතකොට එතුමාට තියෙන අපි සුවදත්වය අනුව තමයි එකඟ වුණේ. තව දිනයක පවත්වා
ගරු මන්ත්‍රීතුමා ඒක සභාවේ එකඟතාවය තිබුණා. සභාවේ එකඟතාවය තුල
තමයි සිද්ධුනේ. ගරු මන්ත්‍රීතුමා පොයින්ට් එකක් යෝජනා ප්‍රමාණය අඩු කරලා තමයි මේ
ගරු අජිත් පෙරරා අජිත් පී පෙරරා මන්ත්‍රීතුමා.
ගරු කතා නැහැතුමනි, මේ සභාවේ අපි අමාරු ප්‍රශ්නයක් ඇහුවම ගරු අගමැතිතුමගෙන් ඇහුවා ඉන්දියානු ගිවිසුම් ගැන. අපිට ඒව උත්තර දුන්නේ අද වෙනකන්. ඒවගේම එක්ස්ප්‍රස්මල් නෞකාව ගැන ඇහුවා උත්තර දුන්නේ අද වෙනකන් ඔබ ඒවගේම ගරු අධිකරණමැතිතුමා මට ඊයේ කතා කරලා කිව්වා දැන් මම අද අහලා තියෙනවා දූෂණ විරෝධී පියවර ගැන ගරු අමතුමා මට කතා කරලා කිව්වා එතුමාට අද මේ තොරතුරු අරන්
දෙන්න අමාරු
ගරු මාස 6කට වැඩි ගරු කතානායකතුමනි මේ ප්‍රශ්නේ අහලා ඉතින් මම අමතුමාට පෞද්ගලික දෝෂාරෝපණය කරන්නේ නැහැ නමුත් අල්ලස දූෂණය පිළිබඳ අවංකව වැඩ කරනවා නම් මේවට උත්තර දෙන්නත් ඕනේ වේගෙන්ම මම අත වශයෙන්ම අඩු ගන්න ඊළඟ සතිය හරි අධිකරණමැතිතුමාට කොහොමාරි මේ අදකට උත්තර ලබා දෙන්න කියලා ඉල්ලා සිටිනවා
ගරු කතානායකතුමනි ගරු කතානායකතුමනි මම මාගේ තියෙන මහාත්මා ගතිගුරු නිසා එතුමාට ඊයේ කතා කරලා කිව්වා මෙම තොරතුරු හොයා ගැනීම පමාව මතුවෙන්නේ අධිකරණ සේවා කොමිෂන් සභාවනුත් තොරතුරු කැඳවන්න තියෙන නිසා කියලා. ඒ වගේම ගරු කතානායකතුමනි මේ ප්‍රශ්නෙට මම මින් පෙර කාලේ ඉල්ලලා නැහැ. මේ පළවෙනි පාර තමයි මේ ප්‍රශ්නෙට කාලේ ඉල්ලන්නේ. අනිත් හැම එකටම මම උත්තර දීලා තියෙනවා. ඉතින් මමත් අජිත් පෙරමන්ත්‍රීතුමාගේ ඉල්ලා හිටිනවා මේ මම ඔබට දක්වපු මහත්මා ගුණය ඔබත් මට දක්වන්නේ කියලා.
ගරු අපි මේ
වාදි විවාදයක්
නැහැ ගරු මන්ත්‍රීතුමා
මම කල්ලිලා හිටන සුවනේ සද්දක
ප්‍රශ්න අංක 4 ගරු ප්‍රශ්න අංක නැහැ ගරු මන්ත්‍රීතුමා එතුමා කිව්වනේ සද්දයක් දෙනවා කියලා දැන් මේ විවාදයක් නෙවෙයි ගරු මන්ත්‍රීතුමා ගරු රවි කරුණානායක මහතා මුදල් ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ඇසීමට
මම ප්‍රශ්නේ අහන්න ඉස්සෙල්ලා මේ සම්බන්ධයෙන් වැදගත් මේ ප්‍රශ්නේ දීලා අවුරුද්දක් වෙනවා දැන් මට පේන මෙතන ඇමති උත්තර දෙන්නේ නැහැ එතකොට අපට අහන්න පුළුවන් මාසකට සැරයක් එක ප්‍රශ්නයක් මේකත් කල්යනකොට අපි දැන් දීලා තියෙන ප්‍රශ්න ප්‍රමාණය අනුව මේ පාර්ලිමේන්තු ඉක්මවා යන විදිහට තමයි උත්තර ලැබෙන්නේ
ගරු
තනකටමනේ මේකේ යම් විධිමත් ක්‍රියාවක් ඇතිවන්න අවශ්‍යයි කොහොමද මේ උත්තර ලබා ගන්න කියලා මොකෝ දැන් මං අහලා තියෙන ප්‍රශ්නේ 24 දැන් මේකේ 25 අගට ඇවිල්ලා තියෙන්නේ ඉතින් මේ සම්බන්ධයෙන් අපි නැවත අලුත් වැඩියක් කළ ප්‍රශ්න දෙනවා නම් වෙන ප්‍රශ්නයක් කියලා කියමු අපර මොන හරි ක්‍රමවේදයක් පාවිච්චි කරන්න වෙවි නේද?
ගරු
ස්ථාවර නියෝගානුව කතා කරන වැඩ කරනවා. එහෙනම් මේගොල්ලෝ දිනානුව වැඩ කරන්න අවශ්‍යයි.
ගරු ආනපස්සේ ප්‍රධාන
සම්මේලනය.
ගරු ඔව් ගරු කතානායකතුමනි කොහොමද එතුම අහලා තින්නේ 2024 දෙසැම්බර් 31 දිනට ණය ඇතුළු විස්තර. ඉතින් කොහොමද උත්තර දෙන්නේ 25 තමයි. ඒ නිසා සද්දයක් කල් ගන්නවා.
ගරු අද ප්‍රශ්න අංක 5 ගරු සානෙක් දැන් ප්‍රශ්නේ දැන් ප්‍රශ්නේ ප්‍රශ්නේ අහනවා කියලා
ගරු මන්ත්‍රීතුමා තමයි මම ඉස්සලා ආවේ
ගරු මන්ත්‍රීතුමා ඔබතුමා ප්‍රශ්නේ අහනවා ප්‍රශ්නේ
සූදානමකින්
දැන් ඊළඟ ප්‍රශ්නේ මට යන්න සිද්ධ වෙනවා ගරු මන්ත්‍රීතුමා ගරු මන්ත්‍රීතුමාට ඊළඟ ප්‍රශ්නෙට යන්න සිද්ධ වෙනවා ගරු සානෙක්ෙන් රාජපොත්තිරරන් රාස්මානික මහතා ගරු මන්ත්‍රීතුමා ඔබතුමා ප්‍රශ්නේ අහන්නකෝ දැන්
මට ඕන විදිහට මම ප්‍රශ්නේ අහන්නයි ප්‍රශ්නේ දෙන්නයි
නෑ ඔබතුමාට තියෙන්නේ මේ ප්‍රශ්නේ අහනවා කියන එක අහනවාද නැද්ද කියන එක ප්‍රකාශ කරන එක විතරයි ස්ටෑන්ඩින් ඕඩර්ස් බලන්න ගරු මන්ත්‍රීතුමා
මට අවශ්‍ය වන්නේ කතානායකතුමනි මම පෙර සූදානමින් පෙනෙනවා උත්තර දෙන්න අවස්ථාවක් නැහැ කියලා දැන් මේක අවුරුද්දකට
ඉස්සර අහනකොට ගරු මන්ත්‍රීතුමා ඔබතුමා මේක ප්‍රශ්නේ අහනවාද නැද්ද කියලා අහන්නේ ඉතර ඊට පස්සේ ප්‍රතිචාරයක් දෙයි එහා පැත්තෙන් දැන් ඔබතුමා ගරු මන්ත්‍රීතුමා ඔබතුමා ප්‍රශ්නේ අහනවද නැද්ද ප්‍රශ්නේ අහනවා නම් අහනවා කියන්නේ ඊට පස්සේ පැත්තෙන් ප්‍රතිචාරේ
මෙහෙමනේ
දැන් අර ගරු මන්ත්‍රීතුමා ඇමතුමත් ඉන්නවා
දැන් බෝලියා බෝල් කරන්න ඉස්සල්ලා දුවාගෙන එන්න තියරවනේ
ගරු මන්ත්‍රීතුමා මේ නෑ ගරු මන්ත්‍රීතුමා මේක මේ කාරණාට ගරු
මන්ත්‍රීතුමා
ගරු ශානකයන් රාජමාණික මාතා මුදල් ක්‍රම සම්පාදන ආර්ථික සංවර්ධන
අමාත්‍යාංශයේ
ගරු රවි කරුණානායක මන්ත්‍රීතුමා වාඩි වෙන්න ඔබතුමා අහන්නේ නැහැනේ ප්‍රශ්නේ ගරු රාජමාණික
මම අහනවා ගරු කතානායකතුමා
ඔබතුමා ප්‍රශ්නේ
මම අහනවා
ගරු මන්ත්‍රීතුමාට පැහැදිලි කරලා කීවරෙන් දැන් ඔබතුමා දැන් දැන්නේ අහන්නේ ඔබතුමා ගරු මන්ත්‍රීතුමා කාලේ නාස්ති කරන්න එපා ගරු ශානකන් මන්ත්‍රීතුමා අපි රවි කරුණානායක මන්ත්‍රීතුමාට අවස්ථාව ලබා දෙමු ඔබතුමාට ඉන්නකොට හරි
එමතුමා කතානායකතුමා බොහොම ස්තුතියි. බලන්න මම එතුමා වෙනුවෙන් කොච්චර වෙලා හිටියද කියලා මම දැනගත්ත වෙනවා උත්තර දෙන්න කියලා. දැන් එතුමාට අවස්ථාව දෙන්න උත්තර දෙන්න.
මෙහෙමයි.
අර කොච්චර
ගරු මන්ත්‍රීතුමා
ගරු කතානායකතුමනි බොහොමත්ම ස්තුතියි. මේ දලාන්තයෙන් ප්‍රශ්නේ තියෙන ස්වරූපේ සහ දත්ත එකතු කර ගැනීම මත මම ඒ සඳහා සති දෙකක කල් ඉලා සිටිනවා.
ගරු ශානෙක්කයන් රාසමානික මහතා මුදල් කම සම්පාදන ආර්ථික සංවර්ධන අමාත්‍යතුමාගේ ඇතින්ම ගරු රාසමානික
මහතා මම අහනවා කතානායකතුමනි
ගරු කතානායකතුමනි බොහොමත්ම ස්තුතියි ප්‍රශ්න අංක අයන්නේ රෝමන ඉලක්කම් 1 2020 ජූලි මාසයේදී ප්‍රිවිත් ග්ලෝබල් ප්‍රයිවට් ලිමිටඩ් යන ආයතනය සම්බන්ධයෙන් පැමිණි තුනක් එරාවුර් සහ නින්දවුර් යන ප්‍රදේශවල පදිංචි පුද්ගලයන් වෙතින් ශ්‍රී ලංකා මහ බැංකුවට ලැබී තියෙනවා. ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂක දෙපාර්තමේන්තුව විසින් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනතේ 42 වගන්තියට යටතේ ඇති බලතල අනුව ඉහත ආයතනය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කරන ලද අතර එම විමර්ශනයේ අතරතුර මූල්‍ය වාණිජ අපරාධ විමර්ශන කොට්ටාසයේ විසින් ශ්‍රී ලංකා මහ බැංකුව වෙත 2021/07/28 වෙනි දින එවන ලද වාර්තාවට අනුව ප්‍රිවෙල්ත් ග්ලෝබල් ප්‍රයිවට් ලිමිටඩ් යන ආයතනය කල්මුනේ මරදමුනේ සමන්තුරේ සහ පොතවිල් යන ප්‍රදේශවල ක්‍රියාත්මක වෙලා තියෙනවා කියලා කියනවා. රෝමන ඉලක්කම් 2 ඉහත විමර්ශනයේ අතරතුර විමර්ශන කණ්ඩායම විසින් ප්‍රිවිත් ග්ලෝබල් ප්‍රයිවට් ලිමිටඩ් යන ආයතනයේ කොළඹ 3 පිහිටි ප්‍රධාන කාර්යාලයේ ගිහිල්ලා පරීක්ෂා කරලා තියෙනවා. එහිදී එම ආයතනයේ අධ්‍යක්ෂවරයෙක් වන අහමඩ් සරීම් මොහමඩ් ෂියාබ් යන අයගෙන් 2020/09/15 වෙනි දින ප්‍රකාශයක් ලබාගෙන ඇත. එහිදී ඔහු විසින් ප්‍රකාශ කර ඇත්තේ 2014 වර්ෂයේ සිට 2020 දක්වා ප්‍රිවිත් ග්ලෝබල් ප්‍රයිවට් ලිමිටඩ් යන ආයතනය විසින් පුද්ගලයන්ගේ ණය ලබා ගැනීම සහ එම ණය පියවීම සිදු කළ බවත් ප්‍රකාශයේ ලබා දෙන අවස්ථාව වෙන විට එලෙස ලබාගත් ණය මුදල් රුපියල් මිලියන 800ක් පමණ වන බවත් පියවීමට තිබූ බවත් තවද මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන කොට්ටාසය විසින් ශ්‍රී ලංකා මහ බැංකුව වෙත 2021/07/28 වෙනි දින එවන ලද වාර්තාව අනුව ප්‍රිවිත් ග්ලෝබල් ප්‍රයිවට් ලිමිටඩ් යන ආයතනය පුද්ගලයන් 1105 දෙනෙකුගෙන් රුපියල් මිලියන 1356ක් ලබාගෙන ඇත. රෝම ඉලක්කම් 3 ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මෙම විමර්ශනය සිදු කරගෙන යන අතරතුරේදී ප්‍රිවිත් ග්ලෝබල් ප්‍රයිවට් ලිමිටඩ් යන ආයතනයේ අධ්‍යක්ෂවරුන් වන අහමඩ් සරීෆ් මොහමඩ් ෂියාබ් සහ ෆාතිමා ෆර්සානා මාකාර් යන අය ඉන්දියාවට පලා යාමට උත්සාහ කිරීමේදී ඉන්දියාවේ විරල ආරක්ෂක නිලධාරීන් ඔවුන් අත්අඩංගුවට ගත් බව වාර්තා වෙලා තියෙනවා. ඉන්පසුව ශ්‍රී ලංකා පොලිසිය විසින් සිදු කරන ලද විමසීමකට අනුව ප්‍රිවිත් ග්ලෝබල් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනයේ අධ්‍යක්ෂවරුන් ලෙස කටයුතු කරන ලද මේ දෙදෙනා අහමඩ් සහ ඔහුගේ බිරිඳ වන ෆාතිමා ෆර්සානා මාකාර් යන අය ඉන්දියාවෙන් හරවා එවීමෙන් අනතුරුව ශ්‍රී ලංකාවේ බන්ධනාගාරගත ඇති බව ශ්‍රී ලංකා මහා බැංකුවට අනාවරණය වෙනවා. ආයන්න 1 ප්‍රිවිත් ග්ලෝබල් ලිමිටඩ් යන ආයතනයේ සම්බන්ධයෙන් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ සිදු කරන ලද විමර්ශනයෙන් පසුව එම ආයතනය මුදල් ව්‍යාපාර පනතට පටහැනිව මුදල් ව්‍යාපාර සිදු කර ඇති බවට ශ්‍රී ලංකා මහා බැංකුව විසින් නිශ්චය කළහොත් 2011 අංක 41 දරන මුදල් ව්‍යාපාර පනතේ 64 වෙනි වගන්තිය ප්‍රකාරව ඒ සම්බන්ධයෙන් නඩු පැවරීම සඳහා සලකා බැලීමට ගරු නීතිතුමන් වෙත යොමු කරලා තියෙනවා. අංක රෝමන ඉලක්කම් 2 ඉහත රෝමන ඉලක්කම් 1 සඳහන් ක්‍රියාමාර්ගයෙන් අනතුරුව ගරු නීතිපතිතුමන් විසින් මහාධිකරණයේ නඩු පැවරීමෙන් අනතුරුව 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනතේ 56/1 වගන්තිය ප්‍රකාරව තැන්පත් කරුවන්ද ඇතුළුව එකී ආයතනයේ සියලු බාහිර පාර්ශ්ව කරුවන්ගේ වගකීම් පියවීමේ යාන්ත්‍රණයකට අදාළ කටයුතු අධිකරණමය ක්‍රියාවලියක් තුලදී තීරණය විය යුතුයි. රෝමන ඉලක්කම් 3 ඉහත 1-2 කියන්නේ තුන්වෙනි එකටත් අනුගමනය කරන්න තියෙන 1-2 ක්‍රියාමාර්ගයම තමයි. 4 ප්‍රිවිත් ග්ලෝබල් ප්‍රයිවට් ලිමිටඩ් යන ආයතනයේ බැංකු ව්‍යාපාරයක් පවත්වාගෙන යාම සඳහා 1988 අංක 30 දරන බැංකු පනත යටතේ හෝ මහජනතාවගෙන් තැන්පත් බාර ගැනීමෙන් ව්‍යාපාර පවත්වාගෙන යාම සඳහා ඌ 2011 අංක 41 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ හෝ ශුද්ධ මූල්‍ය ව්‍යාපාර කටයුතු වල නිරත වීම සඳහා 2016 අංක 6 දරන ශුද්ධ මූල්‍ය පනත යටතේ හෝ කල්බදු මූල්‍ය ව්‍යාපාරයෙන් නිරත වීම සඳහා 2000 අංක 56 දරන කල්බදු මූල්‍ය කරන පනත යටතේ හෝ ශ්‍රී ලංකා මහා බැංකුවෙන් බලපත්‍ර ලබාගෙන ඇති ආයතනයක් හෝ උක්ත පනත්වල ප්‍රතිපාදන වලින් නිදහස් කළ ආයතනයක් හෝ නොවන අතර එවන් ආයතනයක ශ්‍රී ලංකා මහා බැංකුව විසින් නියාමනය හෝ සුපරීක්ෂණය කිරීම සිදු නොකරයි. කෙසේ නමුත් මුදල් ව්‍යාපාර පනතට පටහැනිව අනවසර ලෙස මහජනතාවගෙන් තැන්පතු ලබා ගන්නා ආයතනව පුද්ගලයන් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහා බැංකුව විසින් විමර්ශනය සිදු කර එම පනත ප්‍රකාරව නීතිමය ක්‍රියාමාර්ග ගනු ලබයි. එයන්න පැන නොනගී.
බොහොම ස්තුතියි ගරු අමාත්‍යතුමනි. විශේෂයෙන්ම මෙම කාරණය පිළිබඳව ඔබතුමාගේ පිළිතුරේදී සඳහන් කළ ආකාරයට සෙන්ට්‍රල් බැංක් එකත් එක්ක මේකේ ගනුදෙනුවක් නැහැ කියන කාරණය පැන නැගුණ අවසාන කෑල්ලේදී සෙන්ට්‍රල් බැංක් එකේ රෙජිස්ටර්
සෙන්ට්‍රල් බැංකුව යටතේ මේ කියන්නේ මුදල් ව්‍යාපාරයක් පවත්වාගෙන යන නම් තියෙන පනත් වලට අනුව ලියාපදිංචි වෙලා මේක සමාගම් පනත යටතේ ලියාපදිංචි වෙලා තියෙන්නේ. ඒක තමයි සුපරීක්ෂණයට අමාරු වෙන්නේ.
මනේ මගේ පළවෙනි අතුරු ප්‍රශ්නය තමයි ගරු අමාත්‍යතුමනි, දැන් මේ ප්‍රිවෙල්ත් ආයතනයේ ඩිපොසිට් කරපු කණ්ඩායම් වලට ගැටලුව තියෙන්නේ මේ නීතිමය ක්‍රියාමාර්ගයක් හරහා ගිහිල්ලා මේකේ ඇත්ත ඩිපොසිටර්ස්ලට මේ මුදල් ටික ලැබෙයිද නැද්ද කියලා පිළිබඳව මේ ඩිපොසිටර්ස්ලට ලොකු සැකයක් තියෙනවා. මොකද ඒකට හේතුව මේ වගේම තමයි ද ෆිනෑන්ස් ආයතනය 2009 වර්ෂයේදී ද ෆිනෑන්ස් ආයතනයත් සෙන්ට්‍රල් බැංක් එක මේක මේ මේක මේ මේක බැංක්‍රප්ට් වෙන්න යනවා කියලා දැනගෙන සෙන්ට්‍රල් බැංක් එකේ රෙගුලේෂන් යටතට අරගෙන ඊට පස්සේ සෙන්ට්‍රල් බැංක් එකෙන් මේක මොනිටර් කරලා 2019 වෙනකල් මේ ද ෆිනෑන්ස් ආයතනය ගිහිල්ලා 2019 මේ ද ෆිනෑන්ස් ආයතනය කියන්නේ සෙන්ට්‍රල් බැංක් එක යටතේ 1 බිලියන් ඩිපොසිටර්ස්ලට අලුතෙන් සල්ලි ෆික්ස් ඩිපොසිට් දාන්න කියලා ඔක්කොම කියලා ඊට පස්සේ මාස කීපයකට පස්සේ ඒක රජයේ සෙන්ට්‍රල් බැංක් එකේම මේක ලික්විඩේට් කරන්න ඕනේ කියලා ගිහිල්ලා දැන් අද වෙනතුරු ඒ ඩිපොසිටර්ස්ට කිසිම සාධාරණයක් නැති තත්ත්වයක් තියෙනවා. මොකද මේක පිළිබඳව දේශපාලනමය කුමන්ත්‍රණයක් තිබ්බා කියනක අපිට සැකයක් තියෙනවා. මොකද ඒකේ ගත්ත යම් යම් ඩිපොසිටර්ස්ට සල්ලි ගෙවලා තියෙනවා. මේක ගැන ඔබතුමාලා හොයලා බලන්න. මොකද ඒකට හේතුව තමයි දැන් පහුගිය මාසයේදී මඩකලපුවේ මන්මුනේ තෙන්නරුවපෙට්ටු ප්‍රාදේශීය සභාවේදී යෝජනාවක් ඉදිරිපත් කරා ඒ ප්‍රදේශයේ 100-200-300 වගේ පොලියකට ණය ලබා දෙනවා. ඒ ආයතන එකක්වත් සෙන්ට්‍රල් බැංක් එකේ රෙජිස්ටර් වෙන්නේ නැතුව ඒ ආයතන රෙජිස්ටර් කරලා තියෙන්නේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ. ඒතර මම ඔබතුමාට විස්තරාත්මකව මම මේ කරුණු ටික ඔබතුමාට යොමු කරන්නම්. ගරු අමාත්‍යතුමනි, මගේ පළවෙනි අතුරු ප්‍රශ්නය තමයි මේ ද ෆිනෑන්ස් සමාගම වගේ ඩිපොසිටර්ස්ට අසාධාරණයක් වෙන එක නවත්තලා ද ෆිනෑන්ස් එකේ අසාධාරණේ වෙච්ච අයටත් මේ මුදල් ලබා දෙන්න මේ ආණ්ඩුව ක්‍රියාමාර්ග ගන්නවද? ඒ වගේම තමයි මූල්‍ය ආයතන ඒ දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් මට්ටමින් විතරක් රෙජිස්ටර් කරගෙන 300%කට අධික පොලි මුදල් වලට දෙන්න පුළුවන්ද? එහෙම නැත්නම් ඔබතුමාලා සෙන්ට්‍රල් බැංක් එක හරහා මේක හරි විදියට ගවර්න් කරනවද කියන එක මගේ පළවෙනි අතුරු ප්‍රශ්නේ. මොකද ගරු අමාත්‍යතුමනි, අද උදෑසන වෙනකොට ආණ්ඩුව කෙරෙහි යම් විශ්වාසයක් රටේ ජනතාවට ඇවිල්ලා තියෙනවා. මොකද උදෑසන බිමල් රත්නායක ඇමතුමාව සිවිල් සහ පෝට් එකෙන් අයින් කරා කියලා නිවුස් එක දැක්කා. මම දැන් කන්ටේනර් කේස් එක නිසා දන්නේ අයින් කරේ. ඒක නිසා එතුමා ඉවත් කරා කියලා දැක්කා. ආණ්ඩුවට සුබපතනවා මේ කන්ටේනර් කේස් එකට සම්බන්ධ පුද්ගලයෙක්ව ඒකෙන් ඉවත් කරලා මේ පරීක්ෂණයක් කරනවා කියලා. මට ඒකත් ඒක නිසා විශ්වාසයක් ගොඩනැගී තියෙන එකත් කියලා මගේ මේ අතුරු ප්‍රශ්නේ අවසන් කරනවා. බොහොම ස්තුතියි.
ඔව් මේ
දරු අමාත්‍යතුමා,
ඒ සම්බන්ධයෙන් අදාළ ඒ අමාත්‍යාංශ සංශෝධනය පිළිබඳ ඉදිරියේදී පාර්ලිමේන්තුව වාර්තා කරයි. එහෙම ඉවත් කිරීමක් නෙමෙයි සිද්ධ වෙලා තියෙන්නේ. විෂයන් අපි වඩාත් උචිත විදිහට අපේ අරමුණ කරා යෑමට යම් සංශෝධන ටිකක් ඒ අලුත් වගකීම ඊට වඩා වැඩි වගකීමක් එතුමාට පැවරලා තියෙනවා. ඒක ඉදිරියේදී දැනුම් දෙවි. ඔබතුමා මතු කරපු අර මන්ත්‍රීතුමනි අර ප්‍රශ්නේ ද ෆිනෑන්ස් සම්බන්ධ ප්‍රශ්නය, ඇත්තටම ඒක රෙජිස්ටර්ඩ් ෆිනෑන්ෂල් ඉන්ස්ටිටියුෂන් එකක් යටතේ ඒකේ මොනිටරින් එක සිද්ධ වුණාද නැද්ද අඩුපාඩු තියෙනවා අපි හොයා බලමු. ඒක යම් තාක් දුරට ඉල අපි කවුරුත් දන්නවා ගැටලුවක ඉර වෙලා තියෙන. ඒ වගේ මේක විතරක් නෙමෙයි තව ආයතන ගණනාවක්ම තියෙනවා විවිධ ආකාරي උපක්‍රම භාවිත කරනවා. ඒකට ප්‍රධාන නැහැ ප්‍රාදේශීය ලේකම් නැහැ. එතන තියෙන ප්‍රශ්නේ තියෙන්නේ අපේ තියෙන නීති රාමුව ඇතුලේ ඉඩකඩ පැවරිලා තියෙනවා. විශේෂයෙන්ම දැන් මුදල් හැසිරවීමේදී මේ පනත් යටතේ යන්නට ඕනේ. නමුත් සමාගම් පනතේ යටතේ ලියාපදිංචි වෙලා එයාලගේ ආටිකල්ස් ඔෆ් ඇසෝසියේෂන් යටතේ සමහර පුංචි පුංචි කරුණු දාගෙන දැන් ඔය ශුද්‍ර මූල්‍ය වලක් තියෙන්නේ. ශුද්‍ර මූල්‍ය විදිහට ලියාපදිංචි කරපුවා නෙවෙයි. ඒතකොට සෙන්ට්‍රල් බැංක් එකකට පරිපාලනය කරන්න බෑ. එළිය තියෙන ඒවා සාමාන්‍ය අපරාධ නීති යටතේ මූල්‍ය වංචා යටතේ නඩු පැවරීම් කරන්න සිද්ධ වෙනවා. දැන් අපේ පැත්තෙන් අපි ඇත්තම කරනවා මේ වල තියෙන ගැටලු ඔයා බලමු. විශේෂයෙන් මේ ශුද්‍ර මූල්‍ය සම්බන්ධයෙන් උත් අලුතෙන් දැන් පනත් කෙටුම් පත ගෙනල්ලා වැඩ කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා. ඔබ මතු කරපු ප්‍රස්තුත කම්පැනි මේ ග්ලෝබල් ප්‍රවිත් කියන එකේදී දැන් ඉතුරු වෙලා තියෙන්නේ එකම එක ආකාරයයි ඒ තැන්පත් කරුවන්ට සාධාරණයක් ඉෂ්ට කරලා ආරම්භ දෙන්නේ. ඒක තමයි ඒගොල්ලෝ තැන්පතු බාරගත්ත කියලා සාක්ෂියක් ඔප්පු කරගන්න ඕනේ. තාම ඒක ඔප්පු කරගන්න බැරි වෙලා තියෙනවා. ඒගොල්ලෝ රටින් පැන්න. හැබැයි දැන් අපි තැන්පත් කරුවන්ටත් කියනවා මොකක් හෝ සාක්ෂියක් තියෙනවා නම් ඒ තමුන් තැන්පත් බාරගත්ත කියලා කියන්න. ඒ මත අපිට යන්න පුළුවන්. බොහෝ දුරට අතර මේ සමාගම් උපක්‍රමශීලීව අපේ තියෙන අර මූල්‍ය සාක්ෂරතාවයේ ගැටලුවක් නිසා එහෙම ડોකියුමන්ට්ස් භාවිත කරන්නේ නැහැ, විවිධ උපක්‍රම භාවිත කරනවා. නමුත් අපි ඒ සඳහා මැදිහත් වෙන්නම්.
නායකතුමනි, බොහොම ස්තුතියි ඇමතිතුමාට මේ පිළිතුර ලබා දීමට. ඒ වගේම තමයි ඔබතුමා වගේ මේ වැඩ කරන්න පුළුවන් ඇමතිවරුත් එක්ක අපිත් එකතුලා වැඩ කරන්න ලෑසි. අලුතෙන් පත් වෙච්ච වරාය ඇමතිතුමත් එක්කත් අපි ඉතා උනන්දුවෙන් බලාපොරොත්තු වෙමින් ඉන්නවා වරායවල් ටික හදන්න. මගේ දෙවැනි අතුරු ප්‍රශ්නය විපක්ෂ නායක ගරු සජිත් ප්‍රේමදාස මහත්මයා ඉදිරිපත් කරනවා. බොහොම ස්තුතියි.
ගරු අමාත්‍යතුමනි, විශේෂයෙන්ම රට පුරාවටම අනීතික මූල්‍ය ආයතන විශාල ප්‍රමාණයක්, ඒක මේ අද ඊයේ නිර්මාණය වුණු දෙයක් නෙවෙයි, ඒක අවුරුදු ගණනාවක් මුළුල්ලේ ක්‍රියාත්මක වුණු බරපතල ප්‍රශ්නයක්. අනීතික මූල්‍ය ආයතන හරහා අපේ රටේ ජනතාව සහමුලින්ම අනාථ භාවයට ලක් කරලා තිබෙනවා. ඒක උදාහරණයක් තමයි නැගෙනහිර හේවාගම් කෝරළ සමුපකාර සමිතිය. අත වශයෙන්ම ඒ තමන්ගේ ඉතිරි කිරීම මුදල් බැංකුවකට යොමු කරලා කෝටි ප්‍රකෝටි ගණන් තැන්පත් කරුවන්ගේ ඒ මුදල් ටික අහිමි වෙලා තිබෙනවා. 40,000ක් 50,000ක් තැන්පත් කරුවන් අනාථ භාවයට පත් වෙලා තිබෙනවා. ඒ වගේම ඔන්ලයින් ලෝන් මාෆියාව හරහා විවිධ පුද්ගලින් විදේශීය රටවල් වලින් මේ රටට ඇවිල්ලා ඒ ඔන්ලයින් ණය ලබා දීමේ වැඩසටහන් ක්‍රියාත්මක කරලා ඒ අයව ඇත්ත වශයෙන්ම බ්ලැක්මේල් කරලා ඒ මුදල් අය කරගැනීමේ ක්‍රියාදාමයන්, ඒ කියන්නේ තමන් සේවය කරන ස්ථානයට විවිධ බලපෑම් කරලා ඒ අයගේ නම් ප්‍රසිද්ධ කරලා විශේෂයෙන්ම සමාජ මාධ්‍ය හරහා මේ ඔන්ලයින් ලෝන් මාෆියාව මේ රටේ ඒ අහිංසක ජනතාව පොඩි මිනිස්සුන්ගේ තැන්පත් වලට ඒ විශාල පොලියක් අය කරගෙන අනීතික මූල්‍ය ජාවාරමක නියැලී සිටිනවා. ඒ වගේම තමයි මම ඔබතුමාට යොමු කරන්නට ඕන මේ වාහන සීස් කරන කණ්ඩායමුත් අනීතික ක්‍රියාවලියකට යොමු වෙලා තිබෙනවා. අපේ පොලිස්පතිවරයාගේ නියෝග නොතක අහිංසක මිනිසුන්ගේ වාහන උස්සන වැඩපිළිවෙලකට යොමු වෙලා තිබෙනවා. මෙන්න මේ ප්‍රශ්න පිළිබඳව ඔබතුමාගේ අවධානය යොමු කරලා විධිමත් වැඩපිළිවෙලක් තුළින් මේ අනීතික ක්‍රියාවලියන් වල නියැලෙන ඔන්ලයින් ලෝන් මාෆියා සහ අනිකුත් අනීතික ශුද්‍ර මූල්‍ය ණය ජාවාරම් කරුවන්ගෙන්, ඒ වගේම මේ වාහන සීස් කරන ඒ සීසර්ලගේ මාෆියාවෙන් අපේ රටේ ජනතාව බේරගන්නට ගන්න පියවර මොකද්ද කියලා මම අහන්න කැමතියි.
බොහොමත්ම ස්තුතියි. මෙතන අර ශුද්‍ර මූල්‍ය හෝ දැන් ගරු ප්‍රශ්නාක්තුමා මතු කරන මේ අනීතික මූල්‍ය ආයතන කියලා කිව්වම ඇත්තටම මුදල් පරිහරණයට මූල්‍යමය කටයුතු කිරීම සඳහා තියෙන පැත්තෙන් අනීතිකයි. නමුත් ඒගොල්ලන් සමාගම් පනත යටතේ නීතිම පුද්ගල භාවයක් අරගෙන තියෙන්නේ. එතන තමයි මේ ගැටලුව පැනනගලා තියෙන්නේ. ඒ වගේම තමයි අතීතයේ යම් යම් මේ නීති රීති වලදී තිබෙන ගැටලුත් මේවැනි ව්‍යාපාර පවත්වාගෙන ගිහිලා කරන මූල ව්‍යාපාරවලට ඍජු හෝ වක්‍රව යම් ප්‍රබල පුද්ගලයන් සමාන අවස්ථාවේ දේශපාලන කණ්ඩායම සම්බන්ධ වීමෙන් ඇති වෙලා තිබෙන බලය අත්පත් කරගෙන කරපු වැඩ කටයුතු කිහිපයකුත් තියෙනවා. කෙසේ වෙතත් විපක්ෂ නායකතුමනි, අපිට මේක ක්‍රමයෙන් මේ තත්වයට මැදිහත් වෙලා අදාළ ක්‍රියාමාර්ග අරගෙන යම් අධීක්ෂණයකට ක්‍රමවේදයකට ගෙනෙන්න ඕනේ. ඒ සඳහා වැඩ කටයුතු සිද්ධ කරමින් ඉන්නවා. ඒ සඳහා දැනටමත් අපි ඇන්ටි මනි ලොන්ඩරින් සහ accounting financing terrorism කියන framework එක ඇතුලේ මහා බැංකුවත් එක්ක වැඩ කටයුතු කරනවා. ඒකේ ඊළඟ සමාලෝචනය 2026 මාර්තු මාසයේ සිද්ධ වෙන්න තියෙනවා. ඒ වගේම FIU එක financial intelligence unit එකේ වැඩ කටයුතු මේකෙන් සිද්ධ කරමින් යනවා. මේ වගේ අපි අධීක්ෂණයට යම් අහුවෙලා නැති ආයතන ඉදන් ඒවා ගේන්නත් කටයුතු කරනවා. ඒත් එක්කම ශුද්‍ර මූල්‍ය සම්බන්ධ මේ ශුද්‍ර මූල්‍ය කියන එක තමයි ගම් මට්ටමින් ඉතාම නරක මට්ටමට පත් වෙලා තිබුණේ. ලියාපදිංචි මහා බැංකුවේ ලියාපදිංචි වෙලා තියෙන ආයතන 4ක් හෝ 5ක්, නමුත් දහස් ගාණක් අනීතික ආයතන තියෙනවා. නමුත් ඒවා නියාමනය කිරීමට අදාළ කටයුතු ගෙනල්ලා වැඩ කටයුතු කරන්න මේ පනත සම්මත වීමත් එක්ක අපි මැදිහත් වෙනවා. ඒ වගේම මේ ඔන්ලයින් සම්බන්ධයෙන් ඇතිවන දේවල් හෝ වෙනත් ආකාරයෙන් සිදු වෙන මූල්‍ය අපරාධ වංචා සාමාන්‍ය දේවල් අපේ මූල්‍ය පනත් වලට පිටින් තියෙන සාමාන්‍ය නීති අතරෙත් කටයුතු කරනවා. ගොඩක් දේවල් වංචාවන්. ඒ වංචාවලට වංචා කරන පුද්ගලයන් මැදිහත් වෙන ගමන්ම මම මේ අවස්ථාවේදී සභාවට ඉදිරිපත් කරනවා. ඒ සඳහා සම්බන්ධ වෙන අය විශාල ප්‍රතිලාභ ලැබෙමින්. මොකද අපේ රටේ අකුරු හැකියාව 98%ක් 100%කට කිට්ටු වෙන තියෙනවා. හැබැයි මූල්‍ය සාක්ෂරතාවයේ ඉතාමත් අඩු මට්ටමක තියෙනවා එක පැත්තක. අනිත් පැත්තේ මූල්‍ය සාක්ෂරතාවයේ තිබුණත් සමහර අවස්ථාවලදී මිනිස්සු වැඩි ප්‍රතිලාභ ලබාගෙන මේ සඳහා පෙළඹෙනවා, අවු වෙනවා, විවිධාකාරයේ කටයුතු. හැබැයි සාමාන්‍ය අවබෝධයක් අපිට තියෙන්නට ඕනේ රටක පොලි අනුපාතයේ 50%ක් 200%ක් කලින් අපේ මන්ත්‍රීතුමා සඳහන් කළා 200-300 ගෙවනවා කියලා කිව්වා. මෙතන වංචාවක් තියෙනවා කියලා. මේවා පිරමීඩ් ආකාර දේවල්. අපි මේ සියලු කටයුතු ක්‍රමවත්ව විධිමත්ව පියවරෙන් පියවර අදාළ අධීක්ෂණයට යත් කරලා ක්‍රමවේදයකට ගෙන එන්න බලාපොරොත්තු වෙනවා. ගරු කථානායකතුමනි.
ප්‍රශ්න අංක 6 ගරු නීතිඥ දයාසිරි ජයසේකර මහතා ඩිජිටල් ආර්ථික අමාත්‍යතුමාගෙන් ඇසීමට. ප්‍රශ්න අංක 7 ගරු රෝහණ බණ්ඩාර මහතා සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට.
මහානගර කථානායකතුමනි. ගරු කථානායකතුමනි, එතුමා අහලා තියෙන ප්‍රශ්නේ A1 2015 වර්ෂයේ සිට මේ දක්වා මියුන ලෙප්ටොස්පයිරෝසිස් රෝගයට ගොදුරු වී ඇති පුද්ගලයන් සංඛ්‍යාව 2000 මම කියන්නම් ඉස්සෙල්ලා මුළු රෝහල් ගතවීම් ප්‍රමාණය 2015 10036යි 2016 7681යි 2017 8428යි 2018 11586යි 2019 13424යි 2020 17433යි 2021 18618යි 2022 17025යි 2023 19651යි 2024 මේ දක්වා 21963යි වාර්තාව මරණ ප්‍රමාණය 2015 264යි 2016 199යි 2017 166යි 2018 202යි 2019 228යි 2020 198යි 2021 281යි 2022 311යි 2023 325යි 2024 සමහර මේ 2024 286යි ඊළඟ A2 මියුන් රෝග පාලනය කිරීම සඳහා ගන්න ලැබෙන ක්‍රියාමාර්ග අංක 1 ජාතික මාර්ගෝපදේශ කමිටුව පිහිටවීම මියුන් රෝගයේ වැළැක්වීම හා පාලනය සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්ගේ ප්‍රධානත්වයෙන් ජාතික මාර්ගෝපදේශක කමිටුව පිහිටුවා ඇති අතර එමගින් රාජ්‍ය මට්ටමින් උපදෙස් ලබා දීම අධීක්ෂණය කිරීම ප්‍රතිපත්ති හා මඟ පෙන්වීම ලබා දීම සිදු කරයි. දිස්ත්‍රික් මට්ටමේ මාර්ගෝපදේශ කමිටුව පිහිටවීම දිස්ත්‍රික් ලේකම් හා දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකගේ සමසභාපතිත්වයෙන් දිස්ත්‍රික් මාර්ගෝපදේශ කමිටු පිහිටුවා ඇති අතර එමගින් පෙර සූදානම් වැඩසටහන් සැලසුම් කිරීම සම්බන්ධීකරණය හා විශ්ලේෂණය කිරීම සිදු කරන ලබයි. එෙහිදී මියුන් රෝගය සඳහා අධ්‍යාවදානම් දිස්ත්‍රික් 12ක් හඳුනාගෙන තියෙනවා ගරු මන්ත්‍රීතුමා. ගාල්ල, රත්නපුර, කළුතර, කෑගල්ල, කුරුණෑගල, මාතර, හම්බන්තොට, අනුරාධපුරය, පොළොන්නරුව, බදුල්ල, ගම්පාස, මුන්රාගල. අංක 3 විවිධ ක්ෂේත්‍රවල අයත් විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් සමන්විත බහු ආංශික විද්වත් කමිටුවක් පිහිටවා විශේෂ උපකමිටු 4ක් සම්බන්ධ කර එම උපකමිටු හරහා මියුන රෝගය වැළැක්වීම පාලනය ප්‍රතිකාර කිරීම සඳහා අවශ්‍ය මාර්ගෝපදේශණය ලබා දීම මගින් සිදු කරනවා. ඊළඟ අංක 4 රාජ්‍ය අනුග්‍රහය මගින් යල මහ කන්න වගා කිරීම සහ අස්වැන්නලීමට ප්‍රථම සහ මෝසම් වැස්සමයට පෙර ගුවන්විදුලි පයින්ට රූපවාහිනී වැනි විද්‍යුත් මාධ්‍ය හරහා ජනතාව දැනුවත් කිරීම කටයුතු සිදු කරමින් පවතිනවා. අමතරව පෝස්ටර් තොරතුරු පත්‍රිකා හරහා ප්‍රජාව දැනුවත් කරනවා, පූර්ව ප්‍රතිකාර ලබා දෙනවා. ඔබ දන්නවා අපි ප්‍රොෆිලැක්සිස් එකක් හරි ඩොක්සයික්ලින් ලබා දෙනවා. ඒක ලබා ගැනීමට අවශ්‍ය පහසුකම් සලසා දෙනවා වගේම ලබා ගැනීමට අවශ්‍ය පෙළඹුම් හැදීම සඳහා තමයි මේ අපි ඒ දැනුවත් කිරීම කරන්නේ. රෝහල් වල මියුන මරණ සමාලෝචනය, රෝහල් මට්ටමින් මරණ සමාලෝචනය කරමින් මරණයට හේතු හඳුනා ගැනීම මගින් ප්‍රතිකාර මාර්ගෝපදේශ ශක්තිමත් කිරීම. අතරම අපිට මේ මරණ වළක්වා ගැනීම සඳහා තියෙන හොඳම ක්‍රමයක් තමයි මේ ඒ ක්‍රියාවලිය. සායනික මාර්ගෝපදේශ යාවත්කාලීන කිරීම, බහුවාංශික විද්වත් කමිටුව නවතම සාක්ෂ්‍යා පර්යේෂණ යාවත්කාලීන කර තාක්ෂණික උපකමිටු වෛද්‍ය විශේෂඥයන්ගේ දායකත්වයෙන් සංශෝධන කරමින් පවතී. වෛද්‍ය නිලධාරීන් පුහුණු කිරීම හා දැනුවත් කිරීම, වෛද්‍ය නිලධාරීන් සඳහා පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කර නිරීක්ෂණ වාර්තා හා රෝග කළමනාකරණය වැඩි දියුණු කර මරණ සංකූලතා අවම කර ගැනීමට ක්‍රියා කරයි. පර්යේෂණ මියුන් රෝගය පැතිරීම පිළිබඳ දැනුම ජාත්‍යන්තර මට්ටමින් පවා අවම මට්ටමක පවතින අතර ඒ පිළිබඳ වැඩිදුර අධ්‍යයන සඳහා සතුන්ගේ බලපෑම් කාලගුණ තත්ත්ව සහ පාරිසරික සාධක පිළිබඳ පර්යේෂණ ක්‍රියාත්මක කිරීම ඊළඟට ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ප්‍රමුඛ නොවන රෝගයක් ලෙස පිළිගැනීම ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් මියුන රෝගය ප්‍රමුඛ බෝවන රෝගයක් ලෙස ප්‍රමුඛ බෝවන රෝගයක් ලෙස පිළිගැනීම සඳහා 2025 ලෝක සෞඛ්‍ය සමුළුවේ යෝජනා කිරීම ශ්‍රී ලංකා පුරෝගාමී වීම ඊළඟ පුතුවහන ආ පැන්නුණගි
ස්තුතියි ගරු අමතුමනි මම දැන් දීර්ඝ උත්තරයක් ලැබුණා ලොකු රාජ්‍ය මැදිහත් වීමක් සහ ක්‍රියාත්මක වෙන බවක් සෞඛ්‍යාංශයේ මැදිහත් වීමක් තියෙන බව බොහොම පැහැදිලි නමුත් බොහොම ඔබතුමාගේ ඉදිරිපත් කරපු වාර්තා අනුවම පැහැදිලි වෙන කාරණේ තමයි වාර්ෂිකව අපි බලාපොරොත්තු වෙන ප්‍රමාණයට වැඩිය මියුන රෝගීන් වාර්තා වීම ඉහළ ගිහිල්ලා තියෙනවා එතකොට දැන් අපිට දැන් මහ කන්නේ ආරම්භ කරන්න දැන් මේ මාසේ ලබන මාසේ වෙනකොට ගොවින් සියල්ලම කුඹුරු වලට බහින කාල සීමාව තමයි ඉල්ල තියෙන්නේ. එතකොට මේ කාල සීමාවේ තමයි මේ ડોක්ටර් සයිසින් සයිකින් කියන පෙත්ත ගන්නට උනන්දු කරන්නේ. මේ සඳහා ක්‍රියාත්මක වීමුත් විශාල වශයෙන් ක්‍රියාත්මක වෙනවා. නමුත් මේක ප්‍රමාණවත් මදි කියන එක තමයි ගරු ඇමතුමනි දැනෙන්නේ. මේක ඔබතුමා කිව්වා වගේම රාජ්‍ය මාධ්‍ය හරහා මේ කාටියුත් යනවා. නමුත් ඊට වැඩිය නැතාවයි අතර ප්‍රචලිතව තියෙන පුද්ගලික මාධ්‍ය. සබ් පුද්ගලික මාධ්‍ය වලට ඔබතුමාලට එක ඉල්ලීමක් කර හැකි මේක ප්‍රජා සත්කාරයක් විදිහට හරි මේ කටයුතු කරන්න කියන කාරණේ වගේම අනිත් පැත්තෙන් ඔබතුමාලට පුළුවන් ද මේ පොහොර සහන ආධාරයේ ලබා ගැනීම වෙනුවෙන් ගොවි මං හිතන්නේ සිල් දෙනා වගේ ලියාපදිංචි වෙනවා. එතකොට මේ පොහොර සහන ආධාරයේ ලබා ගන්නට ලියාපදිංචි වෙන මොහොතේම මං හිතන්නේ කල්ැතුව මේ අපි ගොම කුඹුරට ගහින්න කලින් පොහොර සහන ආධාරය ලියන කටයුතු සිද්ධ කරන්න ඕනනේ. එතකොට ඒ කටයුතු සිද්ධ වෙනවා නම් එතනදිත් මේකට යම් පෙළඹවීමක් ඒ හරහා සිද්ධ කරන්නට කටයුතු කරනවා නම් මං හිතන්නේ අපිට පුළුවන් වෙයි මේ කාරණේදී ගොවියා සාධාරණ විදිහට පෙළඹව ගන්න මේක ආරක්ෂා කරගන්න. ඒ වගේම මම අනිත් පැත්තෙන් මේකට ICU වලට යොමු කරන්න වෙනවා ගරු ඇමතුමනි රෝගී තත්ත්වෙට පත් වුණාම. අපේ තියෙන ICU ඇඳන් වල ප්‍රමාණයත් එක්ක බොහෝ වෙලාවට මේ රෝගීන්ට ලැබෙන ප්‍රමුඛතාවය අඩු වෙලා මේ අය නිරාපරාධී මිය දෙන්නට කටයුතු සිද්ධ වෙන එක තමයි අපිට දකින්නට තියෙන නිසා ගරු ඇමතුමාගෙන් මම ඉල්ලීමක් කරනවා මේ කියපු කාරණා වලට ඔබට මේ කාල මේ මාස තව අපිට තියෙන දින සීමිත කාලයක් මේ තුල ඔබතුමාට ගත හැකි ක්‍රියාමාර්ග මොනවද කියන එක තමයි දැනගන්න බලාපොරොත්තු වෙන්නේ.
ඔබ ස්තුති කරු මන්ත්‍රීතුමා ඔබතුමාගේ මේ සාධනීය යෝජනාවට සහ මැදිහත් වීමට අතරම වගා කරන බිම් ප්‍රමාණය වීසා අතර වී විශේෂයෙන්ම බිම් ප්‍රමාණය වැඩි වෙලා තිබෙනවා යෙදෙවෙන ගොවින් ප්‍රමාණය වැඩි වෙලා තිබෙනවා ඔබතුමා දන්නවා ඇති අපි අන්තිම කැබිනට් එකේ අනුමත කරා පොහොර සානදාර සඳහා ලබා දෙන මුදල රුපියල් මිලියන 5000ක් තව එකතු කරන්න අවශ්‍ය වෙලා තිබුණා ඉඩම් වැඩි ප්‍රමාණයක් වගාවට යෙදවීම නිසා එතකොට ඒ කරුණ එකක් දෙවෙනි එක තමයි වෙනද වගාවේ නොයදුණු පිරිස් මේකට ආවට පස්සේ ඒගොල්ලන්ට අර සාමාන්‍ය ගොවියා වගේ මේ මේ ක්‍රියාවලිය ගැන හොඳම අවබෝධයක් නැති වෙන්න පුළුවන් අපි කොතරම් මාධ්‍ය මගින් ප්‍රචාරය කළත් ඔබතුමාගේ යෝජනාව පුද්ගලික මාධ්‍යමයකට යොදා ගන්න කියන එක අපි බාර ගන්න අපි ඒක ගමු ඒ කතා කරන්නම් ඒ වගේම ඩොක්සයික්ලින් විදිය ගත්තොත් දැන් අපිට අවශ්‍ය ප්‍රමාණයට ඉදිරි මාස 3 සඳහාම ඩොක්සයික්ලින් රාජ්‍ය සතුව පවතිනවා ඒ වගේම දැන් හෙටන් දෙනකොට තව මාස 9කට ලැබෙනවා. ඒ කියන්නේ අවුරුද්දකටම අවශ්‍ය ප්‍රමාණය දැන් තව සතියක් යනකොට අපි අතරපත් වෙලා තිබෙන්නේ. සාමාන්‍යයෙන් මාසයකට ලක්ෂ 7ක් දැන් වැඩිලා තියෙන ලක්ෂ 10 දක්වා ප්‍රති ප්‍රමාණයක් අවශ්‍යයි. ඒසක් කවුරුත් ඒ ගැන ප්‍රශ්නයක් කරගන්න අවශ්‍ය නැහැ. ඩොක්සයික්ලින් අවශ්‍ය ප්‍රමාණයට වසරක් දක්වා පවතිනවා. ඔබතුමා කිව්වා වගේම දැන් ඕනකම තිබෙන්නේ කුඹුරට බහින ගොවියාට මේක දැනුවත් කරලා ඉක්මනට මේ ඒ ප්‍රොෆිලැක්සිස් එක ගන්න යොමු කරගන්න එක. ඒකට අපේ සෞඛ්‍යංශ අවධානය යොමු කරමින් ඉන්නවා.
බොහොම ස්තුතියි ගරු ඇමතුමනි මම හිතන්නේ අවධානය යොමු වෙලා තියෙනවා කටයුතු වෙනවා මේ සඳහා අපි මේ ඉක්මනින්ම ක්‍රියාත්මක වීමේ අවශ්‍යතාවය තමයි තියෙන්නේ ඒ සඳහා කටයුතු කරන්න කියන කාරණ ඉල්ලන ගමන් ඔබතුමා චෝදනා කරන්න එපා මේ මියුන ගැන අහලා වග්ගඩ රෝගයට යනවා කියලා ඒ නිසා විශේෂයෙන්ම මේ වැදගත් වෙන කාරණයක් තමයි අනුරාධපුර දිස්ත්‍රික්කය ඇතුළු අපි විශාල වශයෙන් මූණ දෙන කාරණයක් වග්ගඩ රෝගෙට මූණ දෙන එකක් තමයි දැන් අද වෙනකොට ඔබතුමා ඊයේත් මම දැක්ක අහලා ප්‍රශ්න පාර්ලිමේන්තුවේ කතා කරා ටෙන්ඩර් වල මොකක් හරි වෙච්ච අපහසුතාවයක් නිසා අර කට්ට වග්ගඩ රෝගී මේ මොඩයලිසිස් කරන රෝගීන්ගේ කට්ටේ හිගයක් තියෙනවා. ඒ නිසා විශාල මුදලකට මිලදී ගැනීම හැකියාවක් නැති නිසා ඩයලිසිස් නොකර ගෙවලට යන මේ රෝගීන් ප්‍රමාණයකුත් අද වාර්තා වෙමින් තියෙනවා. ඒ නිසා මේ කටයුත්ත වගේම අපි මේ වග්ගඩ රෝගීන් විශාල පීඩාවට පත් වෙච්ච දිස්ත්‍රික්කයක්නේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ විශේෂයෙන් මැදවැච්චි ආසනය ගත්තාම විශාල වාර්තාවීන් ප්‍රමාණයක් සිද්ධ වුණා. මේකට බොහෝ දේවල් පරීක්ෂණ කරලා ඒ සඳහා ක්‍රියාමාර්ග අරගෙන වතුර ෆිල්ටර් හරි කරලා ගොඩක් දේවල් කරලා අපි මේක යම් කිසි ප්‍රගතියකට ආවා. හැබැයි දැන් අද අයපහු බරපතල ප්‍රශ්නයකට අවිල්ලා තියෙනවා. මේ ඩයලිසිස් කරන්න ගියපම එක එක රෝගියෙකුට එක වාරයකට රජයට රුපියල් 8000ක විතර වීදමක් දරන්න සිද්ධ වෙනවා. ඒකට හැබැයි එතෙන්ට එනකොට ඒ රෝගියාගේ ජීවිත තත්ත්වය වගේම පවුලේ සම්පූර්ණ අනාගතයම ඉවරයි. සම පවුලේ ආර්ථික මට්ටමම විනාශ වෙනවා. තමන්ගේ කුමරු උගස් කරලා තියෙනව විකුණලා කොහොම හරි මෙයාව තව අවුරුද්දක් දෙකක් ජීවත් කරගන්න සියලු උත්සාහයන් ද මරණ දිහා බලන ඉන්න බැරි නිසා ඒ තත්ත්වෙට පත් වෙනවා. හැබැයි මේකට විශාල කාර්යභාරයක් ඉෂ්ට වුණා. ජාතික වකුගඩු රෝග නිවාරණ හා පරීක්ෂණ කියන ආයතනය මේ කල් ඇතුව පූර්ව පරීක්ෂණ කරලා වකුගඩු රෝගී විශාල වශයෙන් හඳුනාගෙන කල් වේලේ ඇතුව ඒකට අවශ්‍ය ප්‍රතිරාමල එදුවා. දවසකට ඒ ආයතනයේ මේ මේ ගිය වසරේ මේ මේ ජනවාරි වෙනකන් ඊට ප්‍රථම ගත්තාම දවසකට 350ක් විතර පරීක්ෂණ සිදු කිරීම කරලා තියෙනවා. හැබැයි මේ ජනවාරි මාසේ ඉඳලා මේ මාස දැන් 10ක් සම්පූර්ණ වෙන්න එනවා. මේ මාස 10 පුරාවට එකදු පරීක්ෂණයක්වත් මේ ආයතනයේ පූර්ව පරීක්ෂණ කරලා
නැහැ. ගර්මන්තුමා ඔබතුමාගේ ප්‍රශ්නය කෙටි
කරලා. ඒක තමයි. ඒ එහෙම පරීක්ෂණ නොකර තිබ්බහම වෙන්නේ ගර්මන්තුමනි රෝගීන් කල් වේලා ඇතු හඳුනා ගන්න හම්බ වෙන්නේ නැහැ. රෝගී තත්ත්වයට පත් වෙලා ඩයලිසිස් කර නැත්නම් අම අසාධ්‍ය තත්ත්වයට පත් වුණාම තමයි අපි හඳුනාගන්නේ. එතකොට රජයට විශාල වැරැබරක් දරන්නත් වෙනවා. අනිත් පැත්තෙන් ජීවිත අවදානමත්පත් වෙනවා. මේ කාරණේට එනිසා කලින් කරගෙන ආව වගේ මේ පරීක්ෂණ කටයුතු කිරීමත් අර ඉක්මනින්ම අර මේ කටු ටික මේ රෝගීට ලබා දීමට අවශ්‍ය කරන කටයුතු පියවර ගන්නවද කියන කාරණේ තමයි දැනගන්න උවමනා
තියෙන්නේ. ගරු මන්ත්‍රීතුමනි මම මේට කලිනුත් මේ ගැන සඳහන් කළා. අතරම දැන් මේ වන විට මම රෝහලෙන් රෝහලත් අතර රෝහල් ගණනාවකට මම පුජ්‍යලිකවත් කතා බහ කරලා බැලුවා. පොළොන්නරුව වගවරු රෝහලේ ඉඳලම මේ තත්ත්වය කළමනාකරණය කරගන්නමින් පවතිනවා. අතරම ගත්තොත් අපි රෝගීන් හරවා යවීමක් වාර්තා වෙන්නේ නැහැ. සමහර තැනක මේ ප්‍රාදේශීය මිලදී ගැනීම ක්‍රියාවලියට ගතවන කාලය නිසා සමහර තැනක රෝගියෙකුට එළියෙන් මිලදී ගැනීමට කියලා තිබෙනවා. නමුත් දැන් අද වෙනකොට පුජ්‍යලික සමාගම් දෙකක් විසින් මේ රට ගෙන්නන ඒ අය මේක ගෙනහල්ලා දැන් මාකට් එකට දාලා තිනවා. අපි අනුව ප්‍රාදේශීය මිලදී ගැනීම වේගවත් කරලා තිබෙන්නේ. මං ගියේ බදුල්ල මහරෝහලෙත් මේ ගැන කතා කරා. ශික්ෂණ රෝහලෙත් දවසකට සාමාන්‍ය 35ක් විතර රෝගීන් ඩයලිසිස් කරනවා. ඒක දැන් කළමනාකරණය කරගෙන යන්න පුළුවන්. අතන මේ ප්‍රශ්නයට අර අපි වෛද්‍ය සැපයුම් එකකේ හරහා රෝහලට කිසිම ප්‍රශ්නයක් නැති වෙන්න මේ ෆිස්රණීඩ් එක ලබා දීම තව දවස් කීපයක් යනකොට අනිවාර්යයෙන්ම ඒ කටයුතු සිද්ධ වෙනවා. දැනට මේ තාවකාලික පිළිමයක් හැටියට මේ දේ කරගෙන යන්නේ. පරිශ්‍රයට සම්බන්ධයෙන් ඔබතුමා කියපු දේ ගැන මම අවධානය යොමු කරන්න බොහොම සතුටුයි.